2020 වසරේ 9 වෙනි මාසේ 6 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා ගුණ ඇති වාසනාවන්ත පින්වත්නි, සසර බය දකින හේයින් බික්කූ කියන නාමයත් මේ හැම දෙනාටම ආමන්ත්‍රණය සඳහා සුදුසුයි. සසරින් නික්මෙන්න කටයුතු කරන නිසා, කල්පනා කරන නිසා. පිනතුරි, මේ සසරෙන් නික්මෙන තැනට තමන්ගේ සිහිය යොමු කරන්න ඕන. සසර ගමන් කරන තැනට නෙමෙයි, සසරෙන් නික්මෙන තැනට තමන්ගේ සිහිය යොමු කරන්න ඕන. ඔබට මේ දැන් පුළුවන්ද කියලා බලන්න. ඒ ආර්ය ශ්‍රාවකය පුදුවරු සිහිය යොමු කරපු ඒ අපූරු ආශ්චර්යමත් අන්දමට ඔබටත් සිහිය යොමු කරන්න පුළුවන්ද? දිත්වයෙන් තොරව බලා සිටින්න. දිත්වයෙන් තොරව බලා සිටින්න. ඒ කාරණේ තේරුම් ගන්න පුළුවන් නම් එයාට නිවන් අවබෝධ කරගන්න කාරි පහසුවේ. බලන්න, බුදුහාමුදුරු දේශනා කරෙත් එසේමනේ නේද? ධේමේ අන්තා පබ්බජිතේන නෙසේවිතබ්බා නේද? දිත්වයෙන් තොරව බලා සිටින්න. එවිට ඔබට හසු වෙන්න ඕන අචින්ත්‍ය ස්වභාවයක් නම් කොයිම පැත්තකටවත් නැහැ. ඒ කියන්නේ චින්තනයක් ගොඩනගන්න බෑ. සීමා කරන්න බැරි දැක්මක්. ලඝු කරන්න බෑ. ගොනු කරන්න බැරි දැක්මක්. බුදු වදනත් එසේම, අචින්තයේතු ප්‍රසන්නාන විපාකෝ හෝති අචින්තයෝ. මේ අචින්ත විපාකය කියල කියන්නේ ලෝකෝත්තර විපාක. දිත්වයෙන් තොර බලා සිටින්න. ඕනම දෙයක් දෙස බලන්නේ දිත්වයෙන්. සුකාන්තයෙන් දුක්කාන්තය, ප්‍රියන්තයෙන් අප්‍රියන්තයෙන්, සැපාන්තයෙන් දුක්කන්තයෙන් ආදී වශයෙන් දිත්වයෙන් තමයි බලන්න. මේක තමයි දිත්වය. රාත්‍රිය දහවල, කළුවල ආලෝකය, මේ තමයි දිත්වය. දිත්වයෙන් තොරව බලා සිටින්න. සේ බලා සිටින් නොමැතිව කවදාවත් අපිට සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒ දෙස බලා සිටින විට තමයි අපේ ආර්ය ධර්මය ගොඩනැගෙන්නේ. ආර්ය ධර්මය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධර්ම ටික වැඩෙන ටික නිසා ආර්ය මාර්ගය යන කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවන් දැක්ක කෙනා ද්විත්වයෙන් තොරව වාසය කරනවා. නිවන් දකින්න යන කෙනා ද්විත්වයෙන් තොරව බලමින් විදර්ශනා කරමින් ඉස්සරහට යනවා. හොඳට අවධානය යොමු කරගන්න දිත්වයෙන් තොරව. ඔබට තවමත් හරියට එය හසු වී නැතුව ඇති. ඔබ ඒක හසු කරගන්න ඕන. හරියටම පිහිටවා ගන්න ඕන තමන්ගේ සිහිය තුළ. දිත්වයෙන් තොරව පිහිටියා කියලා දැනගන්නේ කොහොමද? අපේ දැක්මක් තුළ හැමතිස්සෙම ප්‍රභේදනයක් ගොඩනැගෙනවා. මේ මම අර රූපය, මේ මම අර අන්නය කියලා. මේක තමයි දිත්වය. මොනම හරි විදියකින් දිත්වයක් ගැටිලා තියෙනවා නම් එතන දහමට අනුකූල නැහැ කියලා තේරුම් ගන්න ඕන. දිත්වයකින් තොරව බලාගෙන සිටීම හරිම සූක්ෂම ධර්මයක්, ගැඹුරු ධර්මයක්. මේ කාරණේ ඉතාම වැදගත් කාරණයක්. මේ දිත්වෙන් තොරව බලා සිටීම කියන එක නිසා මේක භාවිතා බහුලී කත. භාවිතාවේ කරන්න බහුලව ප්‍රගුණ කරන්න ඕන දෙයක්. මුළු බුද්ධ ශාසනයම කියවෙන්නේ ඒ ධම්මසප්පවත්තන සූත්‍රයේ කියවුණු දේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියන එකම තමයි පිරිනොතුනේ. ඊට වැඩි දෙයක් නැහැ. මේ තමයි දිත්වයෙන් තොරව ගමන් කිරීම, දිත්වයෙන් තොරව බලා සිටීම, දිත්වයෙන් තොරව වාසය කිරීම. බලන්න ඔබ දිත්වයකද ඉන්නේ. මේ මම බලන කෙනා අර ඇහැයි ගැටෙන දෙයි කියන තැන ඉන්නවනම් එතන දිත්වයක්. මොනම හරි විදියකට දෙපැත්තකට බෙදින ගුණයකට තමන් වැටලා ඉන්නවනම් එතන ඕනම තැනක් දිත්වයක්. ඊළඟට බාහිරයට ආවහම මේ කරුවල මේ ආලෝකය, මේ කළු පාට, මේ සුදු පාට කියනවනම් ඒ දිත්වයක්. එතවස්සේ මේ නිර්වාණ ධර්මයේ මේ හොඳ මේ නරක කියලා ගන්නෙත් නැහැ. මේ ලෝකේ මිනිස්සු හොඳයි නරකයි හදාගෙන තියෙන්නේ මහා විකාර විදිහකට. ඒක ආගමෙන් ආගමට වෙනස් හොඳ නරක. රටින් රටට වෙනස් හොඳ නරක. පුජ්‍යලයෙන් පුජ්‍යලයටත් වෙනස් හොඳ නරක. එතකොට මේ නිර්වාණ ධර්මයේදී එහෙම බෙදෙන ගතියකුත් නැහැ. එතන දිත්වයක් නෑ පින්නතුනේ. පොඩි ළමයෙක් හොඳ නරක බෙදාගත්තේ නැති කෙනෙක් වගේ. හොඳට ගැඹුරින් අවධානය යොමු කරලා තමන් දෙස හැමතිස්සෙම බලමින් නිවැරදි කරගනිමින් වාසය කරන්න. දිත්වයෙන් තොර වාසය කරන්න. දිත්වයෙන් තොරව බලා සිටීමේ අත්දැකීම කොයි වගේද? පින්නතුනේ අපි මේ බණ ධර්ම ගොඩාක් ඔළුවේ දාගෙන ඔළුව නරක් කරගන්නවා. මේ නිවන් මඟ තේරුම් ගන්න බොහෝම එක සූත්‍රයකින් එක ගාථාවකින් තිබියදී බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට කියපු බණ ටික අපි ඔක්කොම කියවනවා. ඒත් නිවන නැහැ. ඒ කාලේ එක් පුජ්‍යලයෙකුට එක ගාථාවයි එක සූත්‍රයයි දේශනා කරේ. ආයිට වැඩි නෑ. ඒ මනුස්සයා ඒ සූත්‍රය අරින්න ඒ ගාථාව අරින්න මොකක්වත් දන්නේ නෑ. නේද? මේ වගේ ඉන්ටර්නෙට් තිබුණත් නෑ, බණ අහන්න තිබුණනේ එක පදපේලියයි. එහෙමනම් මෙන්න මේ කාරණෙන් විතරක් සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. නිවන් දකින්න දැන් ඔළුවේ දහසක් පටලවා ගත්තාම තමයි ඒ අමාරු වැඩේ. කොහොමද දිත්තේන් තොරෝ සිහිය පිහිටවනකොට තමන්ට දැනෙන ආධ්‍යාත්මික දැනීම සංවේදීතාවය කොයි වගේද? මෙහෙම පිහිටවාගෙන ඉන්න විට සිදුවෙන සිද්ධි දහමේ තමයි අපිට ඒ අවශ්‍ය කරන ලෝකෝත්තර කුසල් සෑදෙනවා. ලෞකික ඝණයන්, ලෞකික ස්වરૂපයන් දුරු වෙලා යනවා. ද ලෞකිකයට ඕන රූප ස්පර්ශ කරන්න ඕන. රූප ස්පර්ශ කරලා වේදනා ඇති කරගන්න ඕන. පස්සපච්චයා වේදනා තණ්හා ඇති වෙන්න ඕන. නමුත් මේ දිත්වයෙන් තුරෝ බලන විට මේ ස්පර්ශය සිදුවෙන්නේ නැහැ. ඒකෙන් වේදනා හටගන්නේ නැහැ. වේදනා නැති නිසා තණ්හා මාන දිට්ටි උපාදාන හටගන්නේ. ඒ හේතුවේ මනස හැම මොහොතකම නිදහස් වෙවි නිදහස් වෙවි යනවා. හැබැයි තමන් හරියට දිත්වයෙන් තොරද කියලා හැම මොහොතකම පරීක්ෂා කරලා බලන්න ඕන. නැත්තම් තමන් දිත්වයෙන් තොරයි කියලා හිතාගෙන ඉන්නවා. එතන දිත්වයෙන් තොර නැති වුණොත් එහෙම ගැටලුවක් ඒතර. මුලාවක් බවට පත් වෙනවා. ඒ නිසා මනස පිළිබඳව හොඳ පරීක්ෂාවක් තියෙන්න ඕන. ඔය කාරණේම ওই දෙයම තව විදියකට දේශනා කරන්න පුළුවන්. එකම තමයි කොච්චර බණ දේශනා කරලා තියෙන බුදුහාමුදුරුවෝ. තව කුමාරයෙකුට මතක් කළානේ සතර මහා භූතයෝ නොපිහිටි තැන සවාගන්න. අපි පින්නතුන් දන්න සතර මහා භූත නේද? ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ හතර. මේවා නොපිහිටි තැන හොයාගන්න කිව්වා. එච්චරමයි. ඒ නොපිහිටි තැන සොයාගෙන තමන් එතන වාසය කරන්න. හොඳට ඒක නුවණින් පරීක්ෂා කරන තේරුම් අරගන්න, වටහා ගන්න, සොයා ගන්න, එතෙන්ටපත් වෙන්න. ඒ විට ඔබ එවලෙම නිවන් නිර්වාණ ධාතුවට තමයි පාත්‍ර වෙන්නේ. සතර මහා භූතයෝ නොපිහිටි තැනටපත් වුණා නම්. මොකද්ද උත්තරේකට? තමාගේ ආධ්‍යාත්මය තුළින් ඒ උත්තරේ ප්‍රායෝගිකව මතුවෙන්න ඕන. අර දෙකම එකයි. දිත්වයෙන් තොරව සිටින්න කියන කාරණේයි මේ සතර මහා භූත ධර්මයන් ගෙන් නොපිහිටී තැන සිටින්න කියන කාරණේ කාරණා දෙකක් නෙමෙයි එකක්මයි. අපේ අවධානය, අපේ සිහිය අපි පවත්වන්න ඕන සංස්කාර ගොඩනැගෙන්නේ නැති විදියට. මොකනවාද මේ සංස්කාරකේ ගොඩනැගෙන්නේ? හොඳයි හොඳයි කියලා ගොඩනැගෙන සංස්කාර, නරකයි නරකයි කියලා ගොඩනැගෙන සංස්කාර. ඒ විදියට අනේකාකාරයට වෙනස්කම් පවතින සංස්කාර, විභජනය වූ සංස්කාර. මෙන්න මේ සංස්කාර ගොඩනැගෙන විදියට සිහිය පැවැත්වුවොත් සංකාර රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන ආරි මාර්ගයට අනුව සිහිය පැවැත්වපු ගමන් අර සංකාර ගොඩනැගෙන්නේ නැහැ. එවිට දෘෂ්ටි නොගන්නා වූ සීලය එයා වඩනවා. අර සංස්කාර ගොඩනැගෙන සංස්කාර ගොඩනැගුණ නම් දෘෂ්ටි ගන්නා සීලය වෙන්නේ. දෘෂ්ටි නොගන්නා වූ සීලය වඩනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ. අන්න දර්ශනය පූර්ණත්වයට පත් වෙන තැන දෘෂ්ටි නොගන්නා වූ තැන නිර්මාණය වෙනවා. දෘෂ්ටි නොගන්නා වූ තැන සහන සීලය. දෘෂ්ටි ගත්තොත් අසහන සීලය. වීරයෙන් හොඳ අවදියෙන් ප්‍රඥාවෙන් මේ අවබෝධ කරගන්නා තුරු මා පසුබහින්නේ නෑ, ඉදිරියටම යනවා කියන ඕනම මානසික බලවේගයක් බිම දමාගෙන පසකට දාලා මම ඉස්සරහට ගිහිල්ලා මේ සත්‍ය අවබෝධ කරනවා කියන වෙර වීරිය ඇතුව කටයුතු කරන්න ඕන. හොඳට විදර්ශනාවයේ දෙන්න, හොඳට සොයන්න, හොඳට මේ කාරණා තේරුම් ගන්න. මේ මොහොතේ ඔබගේ ආධ්‍යාත්මය තුළ ද්විත්වයක් පවතිනවාද? ඒකෙන් දුරවන්න. ද්විත්වයෙන් තොරව වාසය කරන්න, ද්විත්වයෙන් තොරව බලා සිටින්න. ඔබේ දැක්ම ඇතුලේ, පුතඥන දැක්ම ඇතුලේ ද්විත්වය තිබෙනවා. ලෝකෝත්තර මාර්ගයට පිවිසෙනකොට මේ ද්විත්වයෙන් බැහැර වෙලා ද්විත්වයෙන් තොර වෙනවා. මේකමයි ප්‍රගුණ කරන්න ඕන. ද්විත්වයෙන් තොර වීමම ප්‍රගුණ කරන්න. දවසම හරි ප්‍රගුණ කරන්න, සතියක් හරි ප්‍රගුණ කරන්න. යත අවබෝධයේ පූර්ණත්වයට පත් වෙනකන්, සක්කාය දිට්ඨි ඉගිල යනකන් හරියට ප්‍රගුණ කරන්න. කන්දක් නැකින මිනිස්සෙක් වෙහෙස මහන්සිය දරා ඒ කන්ද නගින වගේ මේ ද්විත්වයෙන් තොරව වාසය කිරීම කියන එක මනා සිහිය පිහිටවීම පුරුදු කරන්න. ඒ ඉන්න තප්පරය වුණත්, ද්විත්වයෙන් තොරව වාසය කරන ඒ තප්පරය වුණත් උපාදානස්කන්ධය බිඳින්න උපකාරයක් වෙනවා. උපාදානයේ වැඩන එක නතර කරලා ඉන්න තප්පරය හරි ඒක ගොඩක් වටිනවා. ඒකයි බුදුහාමුදුරේක මතක් කරන්නේ, අසුරු සැනක්කෝ ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය, අසංකාරික විමුක්තිය එතන ලැබෙනවා. හැම මොහොතකම නිවැරදි වෙන්න, තමා දෙස බලමින් නිවැරදිවන්න, ද්විත්වයෙන් තොරවන්න. ඇසක් ඇස ගැටෙන රූපයක් එතන නැත. රැයක් දහවලක් එහි නැත. ද්විත්වයකට විභජනය කරන්න පුළුවන් ස්වභාවයක නොවේ තමන් වාසය කළ යුත්තේ. ද්විත්වයක් ගොඩ නැගිය නොහැකි තැනයි ඔබ වාසය කළ යුත්තේ. වීරයෙන් දහස්වර හෝ දින ගානක් හෝ මේ යථාවබෝධය වන තුරු මේ ධර්මය මා ප්‍රගුණ කරනවා කියන අධිෂ්ඨානය. ද්විත්වයෙන් තොරව සිටිනවා කියන්නේ සිතිවිලි නැතුව ඉන්නවා කියන එක නම් නෙමෙයි. නැත්තම් ඔබ මේ ද්විත්වයෙන් තොර වෙන්න කියලා සිතුවිලි දුරු කර කර ඉඳීවි. ඒක නම් නෙමෙයි. එතකොට එතනත් සිතුවිලි දකින්න කෙනා සහ සිතුවිලි අතර ඇස සහ රූපය ද්විත්වය නිර්මාණය වෙනවනේ. එනිසා ඒකත් වැරදි. ඔන්න ඔය විදිහට වැරදි හොයා ගන්න ඕන තමන්ගේ. තමා දකින්න තැන ද්විත්වයක් තියෙන්න බෑ. ඒකයි ඔබට ලැබෙන අභියෝගය. පින්වත්නි අපේ සිතෙහි පවතිනවා අපායට අදින ධර්මතා, දුගතියට අදින ධර්මතා, සුගතියට අදින ධර්මතා තියෙනවා. අපි මේවා හඳුනා ගන්න ඕන. සිතවල පහළ වෙන හැම දෙයක්ම මේ මගේ සිතවිල්ලයි කියලා කල්පනා කරන්න නැතුව මේක අකුසල ධර්මයක්, මේක කුසල ධර්මයක්, මේක මට හිත පිණිස යහපත පිණිස පවතිනක්, මේක මට අයහපත පිණිස පවතිනක් ආදී වශයෙන් හඳුනා ගන්න ඕන. මේක නිවන පිණිස පවතින දෙයක්, මේක සසර පිණිස පවතින දෙයක් කියලා හඳුනා ගන්න ඕන. දැන් මේ පෙන්වන අකාලික ස්වභාවයට එහෙම නැත්නම් ditthයෙන් තොරව නැත්නම් තවත් ආකාරයකින් මතක් කළා අපි සතර මහා භූතයන්ගෙන් තොරව ඒ සිහිය පිහිටවීම කරන්න බෑ ලෝකාසත්තව සිටිනවා නම්. පැහැදිලිනේ? මේ නිර්වාණ ධාතුවේ සිත පිහිටවන්න බෑ ලෝකාසත්තව සිටිනවා නම්. ඒ වචනේ තේරෙනවද? ලෝකාසත්තව කියලා කියන්නේ මේ ලෝකයට ආසත්තයෙන් තෘෂ්ණාවෙන් ඉන්නවා නම්. එහෙමනම් මේ ලෝකයේ පිළිබඳව කලකිරීමකට පත්වෙච්ච අයමයි නිවන් දැක්කේ කියන එකේ අරුත තමයි ඒත්තන්ට ලෝකාසත්ත බවක් නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ ජය ගන්න දෙයක් ඒගොල්ලන්ට නැහැ. තව කන්න දෙයක්, බොන්න දෙයක්, කරන්න දෙයක්, වෙන්න දෙයක් හීන ලෝකේ නැදි වෙනවා. නේද? මේ ලෝකයේ තුල සාර්ථකත්වය කියලා පෙන්නන ඉලක්ක එයාට නෑ පිටුතුනේ. අන්න ඒක නිසා ලෝකාසත්ත්වභාවයක් නැමෙ ලෝකෙ කිසි දෙයක් තේරුමක් නෑ. එහෙම තේරෙන්නේ නැද්ද? මේ ලෝකෙ කිසිම දෙයක් තේරුමක් නෑ. මොන දේ කෑව බිව්වත් මොන තත්ත්වයට ගියත් මේ රටේ ඉන්න කෝටිපතියා වුණත් ජනාධිපති වුණත් ලෝකාධිපත්‍ය රජතුමා වගේ වුණත් මහරජින වුණත් ඇමරිකාවේ ජනාධිපති තමන් වුණත් වැඩක් නෑ කියලා තේරෙන්නේ නැද්ද? ඇමරිකාවේ ජනාධිපති කම දුන්නොත් බාර ගන්න ඉන්නවද පොඩ්ඩක් අතුල්ස? ඒක හරි කරදරයක්. තමන්ගේ විවේකය, තමන්ගේ සහනය නැති වෙන එකක්. හැබැයි කීර්තිය, ප්‍රසිද්ධිය, බලය වගේ දේවල් ගැන හිතන කෙනෙක් හිටියා නම් එහෙම දෙයක් හම්බුණා නම් කොහොමද? මම මුළු ලෝකෙම රජාය, මම එක දවසින් ප්‍රසිද්ධයි මුළු ලෝකෙම කියලා හිතයිනේ. අන්න ඒවට තමයි ලෝකාසත්ත්ව භාවය කියන්නේ. දැන් ওই ලෝකාසත්ත්ව භාවයෙන් එක එක අය අරමුණු තියාගෙන මේ සමාජයේ ගිහිල්ලා ඉතින් ඒගොල්ලෝ මේ ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන මහා දුකක් විඳිනවා. අල්පාශ්වාදේකුත් මහා දුකකුත් විඳිනවා. මේක තමයි ස්වરૂපය, මේක තමයි හැටි. එනිසා මේ ලෝකේ තව දෙයක් තියෙනවද කියලා බලන්න. කාලා බීලා පවතිලා එහෙම දෙයක් තියෙනවද? ඉවර වෙන දෙයක් තියෙනවද? පුද්ධා මත්ති ධනම් මත්ති තිභාලෝ විහඤ්ඤති. ඒක හොඳට මතක් කරගන්න මොහොතක. මට නොයෙකුත් නොයෙකුත් දේවල් තිබුණොත් හොඳයි, එහෙම නැත්නම් තියෙනවනම් හොඳයි, තියෙන එක හොඳයි, තියෙන එක රකින්න ඕන, ආදී වශයෙන් හිතමින් කාලය ගත කරන ඉති බාලෝ විහඤ්ඤති. බාලයා අත්තාහි අත්ත නෝ නත්ති, තමන්ට තමවත් නැහැ. ඒක තේරිලා නැද්ද? අවසානේ මට මමයි කියලා හිතාගෙන ජීවත් වුණාට, දැන් මට මම විතරයි කියලා හිතාගෙන ජීවත් වුණත් අවසානේ මොකද ප්‍රතිඵලය? මමත් මට නෑ. මමයි කියලා කියන්නේ මේ බඹයක් පමණ උස නේද, මේ මස් කොටටනේ, ඇට කොටට. ගොඩක් දෙනෙක් කියන්නේ ඒකටනේ ඔය මමයි කියලා කියන්නේ. දසවස් 7-8කින් 9කින් 10කින් අනිවාර්යයෙන්ම මේ මහ පොළොවේ පස් වෙන මස් ගොඩට ඇට ගොඩට කියනවා මම කියලා. ඉතින් ඔය විදියට මේ මහ පොළොවේ ඔයනි මමලා කොච්චර ඉන්නේ නැද්ද? ඒක කියලා දෙන්න ඔබේ ගැඹුරු ආධ්‍යාත්මයට, උගන්නන්න ඔබේ සිතට ওই පාඩම. ඔබ දන්නවා, ඔබේ මොළේ දන්නවා ওই පාඩම. අඳුනන්නේ ඔබේ සිත ওই පාඩම. ඔබේ සිතට ওই පාඩම කියලා දෙන්න. බලන්න හිත කොච්චර නිදහස් වෙනවද කියලා එවැනි අවබෝධයක් ලැබුණාම හිතට මා පුදුම නිදහසක් ලැබෙනවා. මේ අනවබෝධය නිසානේ මේ පටු සිතිවිලිත් එක්ක අපි මැරෙන්න හදන්නේ. අර තියෙන්නේ ඉර, අර තියෙන්නේ මහා පෘථුවිය. ඔය පෘථුවිය මං ඉදන් ලෝක බෝලේ හොයාගන්නත් වෙනම අන්විෂයක් කරයි යනවා. මේ ලෝක බෝලේ නෙමෙයි, මේ අපේ මේ රට ලංකාව හොයාගන්න. අතනින් තියෙන්නේ චන්ද්‍රයා. ඉතින් විශ්ව දහමක් ඔබට පිවිසෙන එක පෙන්වන්න තමයි ඔය බෑග්ග්‍රවුන්ඩ් එක දාලා තියෙන්නේ. ඕක ඇතුලේ පොඩි පර්චස් 10ක් 15කට අපි කොටු වෙලා කරගන්න මල විකාරයක් කියලා හිතෙන්නේ නැද්ද? අපිට මොනවද අයිති? පොළොවේ බොහොම පොඩි දින් කොටසක් අයිති ඇති. සමහර අය ඉතින් අක්කර ගානක් අයිති ඇති ඕනනම්. ඒ පොඩි ප්‍රමාණයක්නේ. ඊට පස්සේ ඉතින් රෝද හතරක් හයි කරපු යකඩ ගොඩකුත් ඇති කාඩ ගාන. ඉතින් මේ පොඩි යකඩ ගොඩ ගැනයි, මේ පොඩි පොඩි ඉරන් කඩන් ගේ දොර ගැනයි පටු සිතිවිලි දාමේක ඉර වෙලා මේ මුළු සිතිවිලි දාමයම වැය වෙන්නේ මෙන්න මේ පුංචි දේවල් කෙරෙහි නේද? තමන්ගේම සිතිවිලි වල තියෙන ඉතාම කුඩා බව, පටු බව තමන් තේරුම් කරගන්න. මෙච්චර මහා විශ්වයක මගේ සිතිවිලි ගමන් කරන්නේ මොන තරම් කුඩා පරිසරයක් තුළද? අර එවැනි අත්හැරීමක් නැත්නම් පින්නතුනේ අතෙන්ට අවධානය එකවර යොමු කරන්න බෑ. වටපිටාවේ තියෙන දේවල් වල අනිත්‍යතාවය 100%ක් දැකලා තියෙන්න ඕන. ඊට පස්සේ තමයි පින්නතුනේ ධර්ම කරුණ තේරුම් කර ගැනීමේ අභියෝගය අපිට ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඊටාම සරලයි ගති විමුක්ත කරගන්නයි තියෙන්නේ. ගති විමුක්ත කරගන්න මොනවද ගති? හැමෝටම දෙන්නේ මොනවා හරි ගතියක්. තරහ ගතිය, ලෝභ ගතිය, ඉරිසියා ගතිය. අපි ඕකට ඔය ගති කියලානේ කියන්නේ. එතකොට බය ගතිය සාමාන්‍යයෙන් තියෙනවා. ඔය යක්ෂ ගතිය, පෙරේත ගතිය, මනුස්ස ඒත් ගති, දේව ඒත් ගති, බ්‍රහ්ම ඒත් ගති. කාටද ගති නැත්තේ? අන්න රහතන් වහන්සේලාට ගති නෑ, බුදුවරුන්ට ගති නෑ. ඉතින් අපි මේ රහතුන් වැඩි මග වඩින්න ඕන. රහතුන් වැඩි මග මුලත් එක වගේ අගත් එක වගේ. එනිසා රහතුන්ගේ ගුණයට පිවිසියාම එකම ගුණයක් තමයි වඩන්නේ. දිගටම තියෙන්නේ මාර්ගඵල හතරම වැඩෙන්න වෙන වෙනම මේ භාවනාවල් නැහැ. සූත්‍ර ධර්මයේ තා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. පළවෙනි මාර්ගය සහ ඵලයට, දෙවෙනි මාර්ගය සහ ඵලයට, තුන්වෙනි මාර්ගය සහ ඵලයට, හතරවෙනි මාර්ගය සහ ඵලයට මේ ඔක්කොම කරන්න තියෙන්නේ එකම රාජකාරියයි. මොකද්ද? පංච උපාදානස්කන්ධයෙන් වෙන්නේ. එහෙමත් නැත්නම් අපි කියනවා සිතෙන් වෙන්නීම. සිතෙන් නිදහස් වීම. රූපයෙන් නිදහස් වෙනවා, වේදනාවෙන් නිදහස් වෙනවා, සංඥාවෙන් නිදහස් වෙනවා, සංකාරයෙන් නිදහස් වෙනවා, විඥාන නිදහස් වෙනවා. මේ පහම නැත්තම් ඔබ නිදාගත්තා වගේ සෝයක් ලබනවා. තද නින්දට ගියාම ලබන සෝය ඇස් අරගෙන ලබනවා. කොහොමද ඒක ලස්සන? තද නින්දක ලබන සැපය ඇස් අරගෙන ලබන්න පටන් ගත්තාම පුදුම සැපයක් මේක. හැම මොහොතකම තද නිද්‍රාවක නින්දක ඉන්න සුවය, සැපය ඇස් අරගෙන ඉද්දිත් ඔබට තියෙනවා. ඒ අර පංච උපාදානස්කන්ධේ සම්බන්ධතාවය නැති නිසා. පින්නතුනේ මේ ධර්මය හොයාගත්ත කියන්නේ තනිව යම් කිසි මේ මහ පොළොවේ පුරුෂයෙක්. පින්නතුනේ දෙපයින් ඇවිදින සත්වයන් අතර ශ්‍රේෂ්ඨතම උත්මයා පුරුෂයා බවට පත් වෙන්නේ. ඒ නිසා ලෝතුරා බුදුහාමුදුරු මේක හරි ගැඹීර ධර්මයක්. මිනිස්සෙකුට ප්‍රඥාවේ ඉහළට යන්න පුළුවන් උච්චම ස්ථානේ මෙතන තමයි. මීට වඩා මොලේ වර්ධනය කරන්න දෙයක් නැහැ. නුවණේ වර්ධනය කිරීමේ උච්චම අවස්ථාව මෙපමණයි. වෙනවෙකු සොයා ගැනීම සොයා ගන්න එක ඒක පොඩි දෙයක් වින්නතුනි. ඒ යුගයන් වල ඇති වෙච්ච අවශ්‍යතාවයන් මත තමයි ඔය සෑම සොයා ගැනීමක් සොයාගෙන තියෙන්නේ. ලෙඩක් හැදුනාම බේතක් හොයනෝනේ නේ. ආන්නේ වගේ තමයි මිනිස්සුන්ට ඇති වෙච්ච අවශ්‍යතාව මත තමයි මේ හැමදේම ගොඩ නැගෙන්නේ. ඒ සතුන් වුණත් වෙනස් වෙනවනේ. ඔවුන්ගේ අවශ්‍යතාව මත ඔවුන් වෙනස් වෙනවා. ගහකින් ගෙඩියක් කඩාගෙන කාපු වඳුරා දැන් හොඳට දන්නවනේ බෑග් එකක් කරලා බෑග් එකේ ඇතුළේ තියෙන දේවල් අරන් කන්න. වාහනේ ඇතුළට බලලා වාහනේ ඇතුළේ තියෙන දේ හොරකම් කරන් ගිහිල්ලා කන්න අරන් ගිහිල්ලා කන්න සතා දන්නවා. ඒක තමයි අවශ්‍යතාව මත සතාගේ පරිණාමය තියෙන්නේ. එතකොට වතුර වලකින් බීපු වතුර බීපු වඳුරා රිලව දැන් හොඳට දන්නවා බෝතලයක් දෙන්න බලන්න මූඩි ඇරලා බොන්න දන්නේ නැද්ද කියලා. දැන් දන්නවා මූඩි ඇරලා බොන්න. ඒ මිනිසුන්ගේ අවශ්‍යතාව මත දැනුම හට ගන්නවා, ස්වභාවයෙන් හට ගන්නවා, සත්‍යයන්ට හට ගන්නවා ඒ පැවැත්මේ අවශ්‍යතාව මත. ඒක එතරම්ම විශිෂ්ට දෙයක් නෙමෙයි. මෙන්න මේ නිර්වාණ ධාතුවයි විශිෂ්ට පින්වතුනි. ඔබේ බුද්ධිය වෙහෙස කරන්න කම්මැලි වෙන්න එපා. හොඳට වෙහෙස කරන්න පුරුදු වෙන්න. ඒ තීක්ෂණ භාවය, සියුම් කාරණා වැටහෙන ස්වභාවය පහළ වෙන්නේ එවිට. ප්‍රඥාවේ තියෙන මෝහත ආලෝකය ප්‍රමාණයට තමයි ඒ තීක්ෂණ භාවය හටගන්නේ. ඉතින් මේ තීක්ෂණ භාවයට නැඹුරු වෙන වේගය හටගන්නේ ඔබ ජීවිතේ දුක දකින තරමට. ඔබේම මරණය ඔබ දකින තරමට. ඔබට මේ ලෝකයේ පිළිබඳව කලකිරීමක් තියෙන තරමට. කලකිරීම කියන අන්තයට යන්න ඕනේ. ලෝකයට නොඇලෙන මට්ටමට, ලෝකයේ කෙරෙහි නොඇලෙනවා කියන ගුණයට තිබුණහම ප්‍රමාණවත්. නිර්වාණ මාර්ගයේ සිත පිහිටවන විට ඇලීමක් නැහැ, කැටීමක් නැහැ, සැපත් නැහැ, දුකක් නැහැ, ආලෝකයක් නැහැ, අන්ධකාරයක් නැහැ. හොඳයි, මට විග්‍රහ කරන්න ඔබේ බුද්ධියෙන් හොඳට වටහාගෙන ආලෝකයක් නැති අන්ධකාරයක් නැති ස්වභාවය ගැන මොනවාගේ ස්වභාවයද තියෙන්නේ කියලා නිකන් නුවරට ගන්න, ඔළුවට ගන්න. ආලෝකයක් එතර නැහැ, අන්ධකාරයක් නැහැ. හොඳයි, අරගෙන මට කියන්න බලන්න. ඔට්ටුයි ලේසි නැහැ කාටවත්. කාටවත් ඒක ලේසි නැහැ විග්‍රහ කරන්න. ඔබේ මොලේ කැපැසිටි එක මදි. එකෝ විග්‍රහ කරයි අන්ධකාරය ගැන. එහෙම නැත්නම් ඔබ විග්‍රහ කරයි ආලෝකය තුළ දකින දේක් ගැන. අන්ධකාරයේ නොපෙනීම යාම ආලෝකේ වෙනස් වශයෙන් වර්ණ වශයෙන් පෙනී යාම. අපිට මේ පේන විදියට අපි හිතන ලෝකේ හරිම දේ තමයි මේ අපිට පේන්නේ, නියම පාට තමයි අපිට මේ පේන්නේ කියලා. තේරෙනනේ? නියම දේ තමයි වෙන්නේ කියලා. අපි වෙනතුන් දන්නවා යම් ප්‍රමාණයකට සත්වයන්ගේ ඒ සත්ව කොට්ටාස වලට අනුව ඒ අයට පේන විදිය වෙනස් කියලා නේ. බල්ලන්ට පේන විදිය වෙනස්, පූසන්ට පේන විදිය වෙනස්, වවුලට පේන විදිය වෙනස්. එතෙදි ඒ සත්තු හිතන්නේත් එහෙමයි. මේක තමයි පේන විදිය, මේක තමයි ලෝකේ රියල් තත්ත්වය කියලා එයා හිතනවා. ඉතින් අපිත් හිතන් ඉන්නවා. ඉතින් හම්දුර නිදීට වැඩිය දෙයක් නැහැ නේ. ඔව්, එහෙම තමයි හිතන්නේ. මොකද අපිට පේන විදියනේ. ඉතින් වෙනස් සතෙක් හිටියොත් අපිට වඩා විදියකට තීක්ෂණ භාවයකින් මීට වඩා මේ ස්වභාව ධර්මයේ දකිනගෙන ඒ සත්‍යයකේ අනේ මනුස්සයන්ට පේන්නේ මේ වර්ණ විතරයි. මට මේ ඊටත් වැඩි වර්ණ පේනවා කියලා. ඔබේ ලෝකයේ තුල ඔබ සත්‍යයි කියලා පිළිඅරගෙන, එහෙම පිළිගත්තන අන්න එකට තමයි නිත්‍යයි කියන්නේ. ඔබේ ලෝකයේ තුල ඔබ ඒක සත්‍යයි කියලා පිළිගත්තන ඒක තමයි නිත්‍යය. තව අනිත්‍යය ගැන විග්‍රහ කරන් තව වෙන වචන ඕනද? ඔය හොඳටම ඇතිනේ තේරෙන භාෂාවෙන් හොඳටම ඇති යෝග. ඔබේ ලෝකයේ තුල ඔබ සත්‍යයි කියලා පිළිගත් දෙයක් තියෙනවද? ඒක තමයි නිත්‍ය. එතකොට චතුරාර්ය සත්‍ය තුලදී මේ නිරෝධ සත්‍යයෙන් මොකද්ද පිළිගන්නේ? මේ සත්‍යයි කියලා පිළිගන්නේ මොකද්ද? එතන පිළිගන්න සත්‍ය වෙනස්. එතන තියෙන පුජ්‍යල සත්‍ය නෙමේ ලෝකෝත්තර සත්‍ය. එහෙමනම් ලෞකිකත්වයේ ඉඳලා නිර්ණය කරන, නියම කරන සත්‍ය ලෞකික සත්‍යයි. ලෝකෝත්තර සත්‍ය කියලා වෙනම සත්‍යක් නිර්මාණය කරලා වචනයක් හදලා පෙන්නලා දුන්නේ මේ ලෞකික න්‍යායාත්මක සත්‍යයට වඩා හාත්පසය වෙනස් වන බැවින්. ටිකක් අවබෝධය සඳහා වෙහෙසටපත් කරන්න මනස අවබෝධය සඳහා දිගටම හොඳට වෙහෙසටපත් වෙනකොට ඒ වෙහෙස තුලින්ම ඇතිවන යථාවබෝධය නිසා ඔබ තුල චිත්ත විවේකයක් හටගන්නවා. අන්න ඒක තමයි සැබෑ නොසෙල් වෙන චිත්ත විවේකය. ඒක සංවේදනාත්මක චිත්ත විවේකයක් නෙමෙයි. ඒක යථා අවබෝධය තුලින් හටගන්න ලද චිත්ත විවේකයක්. මෝඩයොත් නිහඬයි, පණ්ඩිතයොත් නිහඬයි. මෝඩයා නොදන්නා කම නිසා නිහඬයි, පණ්ඩිතයා සියල්ල දන්නා කම නිසා නිහඬයි. ඒ වගේ ඔබේ සිත යථාවබෝධය කරා ගමන් කරලා අවසාන හඳුනා ගැනීම තුලින් නිහඬියාවටපත් වීම පණ්ඩිතයාගේ නිහඬියාව. එහෙම නැතුව මුලින්ම තේරුම් අරගෙන මේක නිහඬියාවෙන් ඉන්න එක තමයි පණ්ඩිතකම කියලා කිසිම මොලේ වෙහෙසකටපත් කරන්නේ නැතුව, දාර්ශනිකත්වයක් නැතුව, යථාවබෝධයක් නැතුව ඔහෙ බක පණ්ඩිතයාගේ හද නැතුව ඉන්න පුරුදු වෙනවා. තයිකර මොඩේ තේරණි. දැන් අපි ගිහිල්ලා රාතන් වහන්සේ කෙනෙක්ගෙන් අහුවා ඔබ වහන්සේ කරන භාවනාව මොකද්ද කියලා. විශේෂයක් නෑ, ඔය වැඩ ඉන්නවා කියනවා. දැන් මං ගිහිල්ලා අර දලයි ලාමා, පළවෙනි දලයි ලාමා වහන්සේ හම්බුණා. මේ ඉන්න දලයි ලාමා වහන්සේ කවුරුත් අඳුරන දලයි ලාමා වහන්සේ තුන්වෙනියා. තව ඉන්න දෙවෙනි, පළවෙනි දෙවෙනි කියලා තව දෙන්නෙක් ඉන්න ඉහළ. ඒ මහා උත්තමයා ඉන් ඇහුව මොකද්ද? විශේෂ භාවනාවක් නෑ. ඔය ඉන්නවා කිව්වා. දැන් ඕක අමු මෝඩෙක් ආනවා. තේරෙනා නේද මොකක්ද නේද? එයා මිනිහත් හිතනවා මොකුත් නෑ කරන්න යනවා නිකන් ඉන්න තියෙන්නේ කියලා. ඒ නිකන් ඉඳීම මහා පරිණත නිකන් ඉඳීම. ඒක අර පිරුණු කලේ දියන සැලේ කියන එක. අර මෝඩ මිනිස්සයාගේ කතන්දරේ තමයි මේ කලේ වතුර නැති නිසා සැලේ. මගේ කලෙත් නොසැලේ. මොකද කලේ වතුර නැහැ. ඒක නෙමේ. ඒ නිසා අර දෙපැත්තක දෙකක් තියෙන්නේ. එක ස්වභාවයක් කියවට. ඒ නිසා අපි පරිණත භාවයෙන් නිශ්චලත්වයට අවබෝධයට පත් වෙන්න ඕන, නිහඬියාවට පත් වෙන්න. දිත්වෙන් තොරව සතර ඉරියව්වෙම වාසය කරන්න එවිට සතර සතිපට්ඨානය. දිත්වෙන් තොරව අපිට පුළුවන් ඇවිදිත්. වාඩි වෙලා හිටියේ සැතපෙද්දී. කතා බහ කරද්දිත් දිට්ඨියෙන් තොරව බලන්න පුළුවන් ඇසට වෙන වෙන ඇසක නමක් කියනවා. මස් ඇස නෙමෙයිනේ. මස් ඇසෙන් බැලුවොත් මස් ඇසට ඇවිල්ලා බැලුවොත් දිට්ඨිය පේනවා. එතකොට නුවණ ඇසත් නෙමෙයි, ප්‍රඥා ඇසත් නෙමෙයි. වෙනම නමක් තේරෙනවා මේ. ඒකට තමයි ලෝකෝත්තර ඇස කියන්නේ. සදහම් ඇස කියන්නේත් ඒකට. සදහම් ඇසට පමණයි දිට්ඨියෙන් තොරව පේන්නේ. ලෞකික ඇසකට දිට්ඨියෙන් තොරව බලන්න බෑ. හැබැයි ලෞකික ඇසට එන්න බැරි කමක් නෑ. ලෝකෝත්තර ඇස අවබෝධ කරගත්තයි කියලා ලෞකික ඇසට ඇවිල්ලා ලෞකික ස්වરૂපයෙන් බලන්නත් පුළුවන් යාට ඊළඟට. නමුත් සාමාන්‍යයෙන් දකිනවා, විශේෂයෙන් දකිනවා. සන් ඇත්තර නැති කරනවා නෙමෙයි. මෙහත් මේක ඥානං උදපාදේ. මේ ලෝකෝත්තර ඥාන දර්ශනයක් පහළ කරගන්න වෙනම ඇසක් ඥානයක් ආලෝකයක් පහළ කරගන්නවා. ඒ ආලෝකයේ තුල, ඒ ඥානයේ තුල යාට ශාල රැකවරණයක් සැලසෙනවා. තමා තුල පවතින අවිද්‍යාසහගත භාවයන් මකාලෑමේ හැකියාව ලැබෙනවා. මම නුවණින් ඔය කරුණ ටික වටහා ගත්තනම් ආයි අලුතෙන් දෙයක් අවශ්‍ය නැහැ. මෙන්න මේ වැටහීම පින්නතුන්ට තියෙනවද නැද්ද කියලා බලන්න. මේ ලෝකේ අතහරින්න දෙයක් නෑ අපිට. මේ ලෝකේ අල්ලගන්න දෙයක් නෑ මා අපිට කියලා තේරෙන්නේ නැද්ද? එහෙම තැනකට ඇවිල්ලා නැද්ද තාම? දැන් මට කවුරු හරි කිව්වොත් එහම හඳුරන්නේ ඔන්නෝ ඇතෑරලා දාන්න කිව්වොත් මම හොඳට බලන්නේ අල්ලන් ඉන්නවද කියලා. ඉතින් මට අහුවෙන්නේ මං කියන්නේ අතාරින්න දෙයක් නෑ, මං අතාරලා ඉන්නේ. ආයේ අලුතෙන් අතාරින්න දෙයක් නෑ. ඇඳිවතත් අතහැරලා ඉන්නේ. ආයේ අලුතෙන් අතහරින්න ඕනේ නෑ. මේ මාස් කැට ලේ නහරත් අතහැරලා ඉන්නේ. ආයේ අතාරින්න දෙයක් නෑ. මේ ඔක්කොම රෙන්ට කාර් වගේ තමයි. එහෙම අයිතියක් නැතුව වාසය කරනකොට දුකද සැපද? ලෞකිකත්වයේ ඉඳගෙන අයිතියක් නැතුව වාසය කරන්න කිව්වාම ඒක හරි දුකක්. ලෞකිකත්වයේ ඥාණයට සම්පත් නැති බව, යාන වාහන නැති බව, දීපල නැති බව දුකක් නෙමේද? ඒක දුකක්. ඒක ලෞකික ඥාණයට, ලෞකික ස්වභාවයට ඒක හරි දුකක්. ලෝකෝත්තරත්වයට මේ සියල්ල අයිති නැති බව කියන එක සපක්. එනිසා ලෞකිකත්වයේ නෙමෙයි නිවන් දකින්නේ, ලෝකෝත්තරත්වයේ. ඒක හොඳට මතක තියාගන්න. ලෞකිකත්වය ලෝකෝත්තර කරන්නත් බෑ, ලෝකෝත්තරත්වය ලෞකික කරන්නත් බෑ. ලෞකිකත්වය තුල ලෝකෝත්තරත්වය පිහිටවන්නත් බෑ, ලෝකෝත්තරත්වය තුල ලෞකිකත්වය පිහිටවන්නත් බෑ. ඉතින් මේක දෙආකාරයක්. මේ වික්ෂුන් වහන්සේලාට වුණත් ආවාස, ඒ ආරාම මිනිස්සු කැමති කැමති විදියට හද හදා පූජා කරා, එක එක විදියට, එක එක මිල ගණන් වලට වටිනා විදියට හදලා පූජා කරා. බුදුහාමුදුරුවෝ එපයි කිව්වෙත් නැහැ, ඕනේ කිව්වෙත් නැහැ, තියෙන විදියට උන්වහන්සේලාට හදලා දෙන විදියට හදලා දුන්නු තැන වාසය කරා. අර දේවරම් මහ විහාරේ සුවඳ කුටියක් හදලා හඳුන් දැවෙන් පහල හදලා බිමට සඳුන් දැවලා මේකොල්ල ලස්සනට හරි ගස්සල දුන්නා. වරදක් නෑ. අර වේලුවන ආරාමේ නිකන් ඉලුක් වලින් හොයලා පොඩි පැලක් හදලා දුන්නත් ඒතර කමක් නෑ. මේ කාලේ බොහෝ දෙනෙක්ගේ ස්වාමීන් වහන්සේලාගේ හරි කාගේ කුටි කියලා කියන්නේ මේ නිකන් උළු හොයලා මේ සීට් හොයලා එහෙම තිබ්බේව නෙමෙයි, ඔක්කොම නේද මේ අතු පැලවල්. ඒවයි පහනක්, පොල් තෙල් පහනක් වත්තු කරගෙන දුෂ්කර දිවි පැවැත්මක් ජීවිතයක් තිබුණා. එච්චරයි. බුදුහාමුදුරන් කාලට ගිහිල්ලා බලන්න, මේ දැන් ගිහිල්ලා බලන්න බුදුහාමුදුරු මොන තරම් මේ භෞතික දුෂ්කරතාවයකින්ද වැඩ ඉන්නේ නැත්තේ කියලා. මේ කාලේ බුදු වෙනවා නම්, රහත් වෙනවා නම් බුද්ධත්වයේ කියලා කියන්නේ තේ අරියත් මාර්ගයටම තමයි. මාර්ගඵල ලැබලා නිවන් දකින්න නම් හොඳම කාලේ මේ කාලේ. මොකද හේතුව ෆෑන් එකක් යට ඉඳගෙන නිවන් දකින්න පුළුවන්කම තියෙනවා, මදුරුවෙක් මැස්සෙක් කන්න නැතුව. හැබැයි ආයි බුදුහාමුදුරන්ගේ කාලේට එනකොට සමහරලාට ඉතින් මේව නැහැනේ. ඔය අතින්ම මැස්සෝ එළෝ එළෝ තමයි බණහන්න වෙන්නේ. එසත් දැන් නිවන් දකින්න නම් හොඳයි. දැන් නිවන් දකින්න නම් එකම දේ තමයි කරන්න තියෙන්නේ, මේ දිත්වයෙන් තොරව සිහිය දියුණු කරන්න. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඉතින් මන් දැන් දිත්තේන් තොරව අවධානය යොමු කරානේ, මට අවබෝධය හම්බුන්නේ නෑනේ. ඒක හරියට අර පෝසත් වෙච්ච මිනිස්සෙක් කියනවා, මං දවසට පැය 10ක් වැඩ කළා තමයි මම මේ පෝසත් භාවයට මෙහෙම ආවේ කියලා කියනවා. කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා එක දවසක් වැඩ කරනවා, දවස් පැය 10ක් වැඩ කළා කියලා. මං ඉතින් අද දවසම පැය 10ක් වැඩ කරා, කෝ පෝසත් තුන්නේ නෑ එතකොට දුවන එකමයි කරන්නේ. යා මඩත් කකුල් දෙකයි තියෙන්නේ, සුසාන්තිකාටත් කකුල් දෙකයි තියෙන්නේ. සුසාන්තිකා දුවනු, මාත් දුවනු. එයා මට වඩා හයියෙන් දුවනු. හයියේ ඒ දුවන එකම තමයි හැමදාම දුවල පුරුදු වෙලා තියෙන ශක්තිය. අන්න ඒ වගේ තමයි මේ දිත්වයෙන් තොර පුරුදු වීම අපිට මේ පැය ගානක පුරුදු වීමයි අවුරුදු ගානක් තිස්සේ පුරුදු කිරීම අතර වෙනසක් තියෙනවා. සංසාරයේ ඉඳලා පුරුදු කරගෙන ආපු ස්වභාවයන් තිබුණොත් ගොඩාක් වටිනවා. එහෙට ධර්මය අල්ලගන්න ලේසියි. මේක හරි සූක්ෂමයි කියන්නේ පින්නතුනේ මේ මේ මාර්ගයේ සංඥාවට අහු වෙන්නේ නේ. මාර්ගයක් කියලා කිව්වට ඒක පාරක් නෙමෙයි, තාර පාරක්, ගුරු පාරක් නෙමෙයි. තේරුණාද? මාර්ගය කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි ඒක තාර පාරක්වත්, කොන්ක්‍රීට් පාරක්වත්, ගුරු පාරක්වත් නෙවෙයි. එතකොට පාර කොහටද වැටලා තියෙන්නේ? දිශාවක් දාලා නැහැ. මගෙන් නෙමෙයි ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න, නිර්වාණේ පාර කොහටද වැටලා තියෙන්නේ කියලා. දිශාවකට වැටලා නැහැ කියලා කියනවා. දිශාවකට වැටලා නැහැ. එතකොට මේක අල්ලගන්න කොච්චර අමාරුද? දැන් මේක මොලේට අහු වෙනවද? මාර්ගයක් කියලා කිව්වට මේක තාර පාරක්, කොන්ක්‍රීට් පාරක්, ඇටල්ලපු පාරක්, ගුරු පාරක් නෙමෙයි. ඕනම පාරක් නම් දිශාවකට වැටෙනවා. මේ දිශාවකට වැටි නැත. තේරෙනවද? දිශාවකට වැටි නැහැ. දැන් බලන්න හොයන්න කොච්චර අමාරුද කියලා. ඔක නිකන් ඔළුවට දිරවන එකක් නෙමෙයිනේ ඔය කතන්දරේ. ඇත්තටම ඔළුවට තේරෙනවද? තේරෙන්නේ නැති කතන්දරයක්නේ. ඒක නිසා තමයි ඔබ හොයන්න ඕන. අමු මෝඩයන්ට කියලා දෙන්න නම් ඉතින් දේවල් පුළුවන්, මේ නාම රූප දෙකෙන් අල්ලන්න පුළුවන් වෙන විදිහට දේවල් කියලා දුන්න නම් ඩ්‍රීම් එකක් හදලා ඒක අල්ල විදර්ශනාවේ යනකොට පෙන්නුතුනේ ටික 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 මොලේ පෑදෙනවා. අවසානයේ තමන් විහිස කරපු විඥානය තමන්ටම තිත්ත වෙනවා. අවසානි පොත ලියලා 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 ඉවර වුණාම අවසානි මොකද කරන්නේ? පෑන බිමින් තියනවා. පෑන පොත උඩින් තියනවා. අන්නේ දවසේ ඉන්නවා. පෑන බිමින් තියන්නේ ජීවිත පොත ලියන ඉවරුණාට පස්සේ. හැමෝම ලියනවානේ, හැමෝම ලියනවා. තාම ලියනවා පෑන බිමින් තියන්න අදහසක්වත් නැහැ. ඇයි? පොත තාම ඉවර නැහැ. මේගොල්ලෝ නිකන් අර මාතෘකාවක් එක්ක අවසානයක් තියෙන පොතක් නෙමෙයි අපේ උදවිය දැන් පොත් ලියන්න නිකන් මෙගා නාට්‍ය වගේ. ඒ ඉවරයක් නෑ. මොකක් හරි කොනක් අල්ලගෙන මේ කොයි පැත්තකට හරි හරවනෝ. ඒක හරවල ඉතින් අවුරුදු 500ක් හරි කෝපි කඩේ වගේ ලියනවා. එහෙම දෙයන්නේ ජීවිතේ. මෙගා නාට්‍ය වගේ තමයි ලියන්නේ. ඒ මෙගා නාට්‍ය එපා වෙනවා. ඉතින් ජීවිතේ මිනිස්සුන්ට තියෙන මේ ලෙඩ රෝග පීඩා ආදී දිහා බලනකොට ජරා මරණ ඇවිල්ලා අතවනනකොට එපා වෙනවා. නිවන් දකින්නේ ආත්මය බේරගන්නද? මට ඒකට උත්තරයක් දෙන්න. නිවන් දකින්න හදන්නේ ඔබ ආත්මය බේරගන්නද? එහෙම නේද වෙන්න ඕන. නිවන් දකින්න ඕන ආත්මය බේරගන්න නෙමෙයි, ආත්මය නැති කරගන්න. නිවන් දකින්න ඕන ආත්මය බේරගන්න නෙමෙයි, ආත්මය නැති කරගන්න. ආත්මය නැති වුණාම කොහොමද? මිරිඟුව පස්සේ දුවලා දුවලා රැවටු මේ රැවටිච්ච එකෙන් අතර වුණා වාගේ කියලා තමන්ට නැත්තම් ඉතින් ගෝල්ඩන් කී එකට හරි සක්විති රණසිංහට හරි ද ෆිනෑන්ස් එකට හරි හවු වෙන්න ගිහිල්ලා අහුන්නේ නැ වගේ කියලා දෙයරේ. ඒකට හවුනා නම් මොකද හිතෙන්නේ? පින්නුවේ වැඩි පොලියක්. වැඩි ආදායම. අවසානේ උනේ පොලියක් නෙවෙයිත් නෑ. සංසාරෙත් උමයි. සංසාරෙත් අපිට පෙන්වන්නේ වැඩි ආදායමක්, වැඩි පොලියක්, වැඩි ලාභයක්, වැඩි සැපයක් පෙන්වන්නේ. මේ මිනිස්සුන්ටත් එහෙමයි. මේ ධර්මයේ දිහාවට හැරෙන්නේ නැතුව මේ දුවනෝ මිනිස්සු ඕගාලා දුවනෝ එහෙම. ඇයි? වැඩි පොලියයි වැඩි ආදායමයි පස්ස. අසන මිනිස්සුන්ට වෙන්නේ මොකද්ද? අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දනං. ධනයක් නැහැ, යාලුවොත් නැහැ, මිත්‍රයොත් නැහැ, මොකක්වත් නැහැ, තමන්ට තමනුත් නැහැ. පේන්නේ එහෙමනේ. ඒකයි මිරිඟු ධර්මතා, රැවටිලිකාර ධර්මතා ටිකක්. මිරිඟු ධර්මතා ටික ඉන්නේ සත්වයා කියන එක පෙන්නන්නේ ඒකයි. මේව හරියට අවබෝධ කරගත්තාම අපිට කුරුල්ලෙක් වගේ පියාසර කරලා යන්න පුළුවන් නිර්වාණය කරා. කුරුල්ලෙක් වගේ ඉන්නවා නම් ඒක තමයි පැවිද්ද. සකුණෝ විය පබ්බජ්ජා. පියාපත් බර විතරක් අරගෙන පියාඹිනෝ එච්චරයි. ඒ ගැඹුරු ආධ්‍යාත්මික කතන්දරයක්. ඔබටත් ඒ කුරුල්ල වෙන්න පුළුවන්, සකුණෝ විය පබ්බජ්ජා වෙන්න පුළුවන්. ඔබටත් ඒ කුරුල්ල වෙන්න පුළුවන්. සජීවී දහම කියන වචනයත් පාවිච්චි කරනවා මේ ධර්මයට. සජීවී දහම, සජීවී දහම. ඒ සජීවී කියන්නේ ඇයි? අපි එතකොට මේ සජීවී නෙමෙයිද කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඔබ සජීවී නෙමෙයි. අජීවී පරණ තැටි කරකවන්නේ තේරෙනවද? ඔබ සජීවී නොවේ. ඔබ කරකවන්නේ පරණ තැටි අරන් අතීතය. පරණ තටි කරකව කව නිවන හොයනවා. පරණ තැටි ගත්තොත් මේ ලෝකේ එක එක්කෙනා ප්‍රත්‍ය කරපු දේවල් ඔළුවේ දාගත්තොත් කොච්චර මිනිස්සු විභජනය වෙනවද කියලා බලන්න. දැන් මේ පින්නතුන්ගේ ගොඩාක් දෘෂ්ටි නැහැ, ගොවත්ම නැහැ, ටිකක් අර සක්කාය දිට්ඨික ස්වභාවය විතරයි තියෙන්නේ. නමුත් සක්කාය දිට්ඨිය මතට කරපින්න ගත්ත නොයෙකුත් ආගම්, ජාති, වර්ග, කුල, මල, ભેද, බින්නකම් ඔළුවේ දාගත්ත මිනිස්සු ඒවා පිච්චි පිච්චි ඉන්න හැටි බලන්න. ධනමානයෙන් පිච්චෙන, බලමානයෙන් පිච්චෙන පිල්ලුතුනි. පිච්චි පිච්චි ඉන්නවා. දැවීමක් තියෙන්නේ හැම තැනම, දැවීමක්. දැක්මේ දෝෂය, සිත පිහිටුවා ගැනීමේ දෝෂය තියෙනතන. දැන් පින්නතු මේ ධර්ම දේශනා අහලා යම් කිසි ධර්මඥානයක් ඇති කරගෙන තියෙනවා. එහෙත් ගොනු කරලා කියන්න පුළුවන් ද මේයි ධර්මය කියලා? කියන්න බෑ නේද? මෙන්න මේක තමයි ධර්මය කියලා එහෙම ගොනු කරලා කියන්න බෑ. මෙන්න මේකයි ධර්මය කියලා භාණ්ඩයක් හඳුන්වලා දෙනවා වගේ දෙන්න පුළුවන් කම තිබුණා. මේ වෙනකොට මම පොතක් ගහලා හඳුන්වලා දීලා ඉවරයි. එහෙම හඳුන්වා දීමට හැකියාව නැත. ඒකත් බලන්න තියෙන කාරණයක්, නුවණින් බලන්න තියෙන කාරණා. මේ හැම වචනයක්ම දේශනා කරන්නේ ඔබට නුවණින් විදර්ශනා කිරීමට ඉතිරිව තියලා. වචනේ උපරිම දේශනා කරන, එතනින් එහාට චින්තනයෙන් දර්ශනයෙන් ගෙනියන්න ඕන. ඒක අවසාන වශයෙන් තමන්ට ලැබෙනවා මේ සංස්කාරකයාගේ නිරෝධ වූ විමුක්තිය ලැබෙනවා. හරියට ඒක තේරුම් ගන්නකොටම ඊළඟට මෙන්නතුනි යත අවබෝධය වුණාට පස්සේ මේ කාරණයක් කියනකොටම ඒක විදර්ශනා පූර්ණ වෙනවා ඉක්මනින්ම. ඒ පුරුදු කරන ඉන්නේ ඉක්මනින් විදර්ශනා පූර්ණ වෙනවා. එයා දැන ගන්නක් ගාලා දැන් අපි හිතමු ගන්න තේ විෂය පිළිබඳව හොඳට දිගට හැදෑරීමක් කරගෙන ගියපු ගණිත දක්ෂතාවයක් තියෙන කෙනෙක් ගණිතයේ පාඩමේ කොටස භාගයක් කරනකොට එයා අනිත් ටික උත්තරයි ඔක්කොම කියලා ඉවරයි. මොකද හේතුව? එයාට ඒක හුරුයි නේ, පුරුදුයි. ඒක නිසා. ඒ වගේ ධර්මයේ තුල හුරුව කියන්නේත් එහෙමයි. සයන්නාසයේ කාරණයක් මතු වෙනකොට මේකේ උත්තරේ විදර්ශනා ඔක්කොම ඇවිල්ලා ඉවරයි. දර්ශනේ පහළ වෙලා ඇතර ඒ අවබෝධයෙන් තමයි ඒ සුවයත් ඇවිල්ලා ඉවරයි. විදර්ශනා ඒ තරම් බලවත් වේගවත් අනිත් අයට පොඩ්ඩක් හෙමින් හෙමින් හතර පස් වතාව විදර්ශනා කරලා, සමහරලාට සති දෙක තුන විදර්ශනා කරලා, සමහරව බොහෝ කාලයක් විදර්ශනා කරලා. අර එක මහත්යෙන් දවසක් ඇවිල්ලා කිව්වේ හාමුදුරුවෝ අවුරුදු 10කට කලින් ගියපු එක මට තේරුනේ මේ ළඟදි කියලා. ඒ මනුස්සයා හිතලා තියෙන ඒ කාලේ මට පිස්සු කියලා. මම ඒ මනුස්සයට මෙහෙම අර ඇති නැති ස්වභාවය මතක් කරනවා. මේ ඇත, ඊට පස්සේ නැත. මේ සංඥා දෙකයිනේ තියෙන්නේ. මේක තමයි දිත්වය. මේ දිත්වයෙන් තොර මේ නැහැ කියන සංඥාවත් අයින් කරන්න ඕන. අන්න එතකොට තමයි විමුක්ති සංඥා මාර්ගය වැඩ ගන්න පටන් ගන්න. මේ මනුස්සය කල්පනා කරා මේ මොකද්ද කියලා. ඇයි මේ ආකාරයේ විදර්ශනා මාර්ගයක් අපි ලබා දෙන්නේ? මේ ආකාරයේ විදර්ශනා මාර්ගයක් ලබා දෙනකොට තමයි පින්නතුනේ අර මමත්වයට කෘමිනාශක වගේ වෙන්නේ. නමුත් අපි ඔබ රූප වලට සම්බන්ධ කරලා, වේදනා වලට සම්බන්ධ කරලා, සංඥා ඇති කරලා මාර්ගයක් පෙන්නොත් එහෙම යාට ඒක කෘමිනාශක වෙන්නේ නැහැ. දැන් අපි දන්නවනේ රෝගයකට වුණත් ප්‍රතිරෝධකයක් නේ යවන්න ඕන නේද? මේකටත් එහෙමයි. උපාදානයේ රටාව යන්නේ මොකද්ද? ඒකේ නිරෝධ රටාව යන්න ඕන. වර්ධනය වෙන රටාව අනුසෝතගාමී ප්‍රතිපදාව මොකද්ද කියලා තේරුම් ගත්ත බුදු කෙනෙක් ඒකට පටිසෝතගාමී ප්‍රතිපදාව හැදුවා. ප්‍රතිරෝධය හැදුවා. මෙන්න මේ ප්‍රතිරෝධය මේ සමාජයේ හරියට දැනගත්තේ නැති එකේ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. ප්‍රතිරෝධය කියලා මිනිස්සු හිතුව සාමාන්‍ය බුද්ධි මට්ටමින් හිතුවා ඒ කියන හොඳයි කියන එක නරකයි කියන්න ඕන. ඒක තමයි ප්‍රතිරෝධය සාමාන්‍ය මිනිස්සුන්ගේ. රසයි කියන එක අප්‍රියයි කියන්න ඕන. ඒක තමයි ප්‍රතිරෝධය. ඒ ලෞකික ප්‍රතිරෝධය. එතන ඒක නෙමෙයි බුදු කෙනෙක් ඒකත් දැක්කේ අනුසෝතගාමී. මොකද මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම්, චින්තන රටාව, ගමන් කරන යම් පැත්තක් තියෙනවද? ඒ ඔක්කොම අනුසෝතගාමී. ඔය කලකිරීම, ප්‍රියභාවය, අප්‍රියභාවය, දිත්තත්වය මේ සියල්ලම පිනුතුනේ. ඒක කියලා ඉවර කරන්න බෑ. ඒ තරමට මිනිස්සු ළඟ තියෙන යම් මානසික ස්වરૂපයක් තියෙනවද? ඒ සියල්ල අනුසෝතගාමී. එහෙනම් ගති චර්යා ස්වરૂප නැති පටිසෝතකාම් ප්‍රතිපදාව. ගති ස්වરૂප නැති මානව චින්තන රටාව කිසිසේත් ගමන් කරන්නේ නැති හිතාගන්නවත් බැරි ප්‍රදේශයක තියෙන නිවන හිතන්න බැරි ප්‍රදේශයක තියෙන හොඳට මතක තියාගන්න. හිතන්න බෑ නිවන තියෙන ප්‍රදේශයක ගැන. අඳුරෙන් නිවන දැක්කට පස්සෙත් හිතන්න බෑ. ඒක හොඳට තේරෙනවද? ඒක ඔය තේරෙන්නේ නැද? ඒක ලේසි නෑ තේරුම් ගන්න. නිවන තියෙන්නේ හිතන්න බැරි ප්‍රදේශයක. අපි හිතනවා 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 තාම හිතුන්නේ නෑ, තේරුන්නේ නෑ කියන්නේ ඒකයි. හිතන්න නැති ප්‍රදේශයක් හිතුවේ කොහොමද? අන්න ඒකට තමයි කියන්නේ පින්නතර ප්‍රාතිහාරය කියලා කියන්නේ. අද්භූත ආශ්චර්ය ප්‍රාතිහාරයක්. ප්‍රාතිහාරය. අර මොකද්ද පාර ගියේ වාහනේ? මොකද්ද මොන මොන මොනද යා විකුණන්නේ? ඈ? අයිස්ක්‍රීම්. නෑ මනුස්සයා අයිස්ක්‍රීම් කී කියා ගියේ නෑනේ. නෑ ඉස්සරම තිබුණේ අපේ අයිස්ක්‍රීම් විකුණන ඕක නෙමෙයි නේ, අර නිකන් රබර් බෝලින් පාපෝ කියන ඒ නලාවක් තිබුණේ. එතකොට අපි දන්නවා ඒක අයිස්ක්‍රීම් කියලා. හැබැයි මිනිස්සු අයිස්ක්‍රීම් කිව්වේ නෑ, මේක පොප් පොප් ගන්න පොඩි කාලේ දැක්කා, එකම එක දවසක් දැක්කා මේක ඔබ ඔබ යන්නේ අයිස්ක්‍රීම් කාර්යය කියලා. එදා ඉඳලා අර පොප් පොප් ගන්නකොට අපි හිතනවා ඒ යන්නේ අයිස්ක්‍රීම් කියලා. බල්ලත් එහෙමනේ. එයාගේ තැටිය ගහනකොට එක දවසක් සංඥාව ගන්නවා. ඇත්තර පස්සේ මිනිහ ඊට පස්සේ ඉඳලා දන්නා තැටිය ගැව්වේ නම් මට කන්න දෙන්න තමයි කියලා. ඒවනම් මනුස්සයන්ගේ තේරුම් යාම කියන එකට භාෂාවක්ම අවශ්‍යද? අවශ්‍ය නැහැ. ඕනම සංඥාවක් ඒ සංඥාවෙන්
ඕකේ ඇතුලේ අයිස්ක්‍රීම් කතාවක් ඇත්තෙම නැහැනේ අර සද්දේ ඇතුලේ.
නමුත් ඒකට අපිව අවදි කරන්න පුළුවන්. ඊළඟට ඊට වඩා ඩිංග වෙනස් චූම් පංකාරයනේ. චූම් පංකාර. වහස කවන වටේම ඇවිදවිද මිනිස්සුන්ට මිනිස්සු දින සන්තෝෂයෙන් සල්ලි දීලා නම් කනවා. මේ ඒ සංඥාව තදරුණු. එවන භාෂාව කියන්නේ මේ වචන කියන්නේ බොරුවක් පිටුතුනේ. එහෙනම් අපිට වඩා හොඳට මොන තරම් හොඳ සංනිවේදනයක් ඇද්ද මේ සත්තුන්ට? අර නාද කරන සත්තුන්ට ලොකු කතන්දරයක් කියනවා ඉතින්. අපිට අයිස්ක්‍රීම් අඳුන ගන්න පුළුවන් නම්, චූම්පාන් අඳුන ගන්න පුළුවන් නම්, උන්ට බැරි දුන්ගේ සංනිවේදනය කරගන්න පුළුවන්. සක්කාය දිට්ඨිය නැමැති මහා බලගතු යක්ෂයා ඔබතුලින් එළවා දමනතුරු මේ ධර්මයේ විමර්ශනය නැමැති තොයිලය අපි නටන්න වෙනවා. දුක් වෙන්න එපා, කනගාටු වෙන්න එපා. අවබෝධ වෙනතුරුම මම මේ ධර්මය විමර්ශනය කරනවා කියන එක තේරුම් කරගෙන ඉස්සරහට යන්න. හැබැයි දැකලා යන්න බෑ. නිවන දැකලා යන්න බෑ. නිවන නෙමෙයි අදුමතරම නුවරෙලියවත් දැකලා යන්න බෑනේ. දැන් මෙතන ඉඳන් නුවරෙලිය දැකලා යන්න පුළුවන්ද? අපි දන්නේ නැහැ. දැන් නුවරෙලියට වහිනවද නැද්ද, මොන වගේ පරිසරයක්ද තියෙන්නේ, මුකුත් දන්නේ නැහැ. දැකලා යන්න බෑ. අපි දකින්න නැතුව තමයි යන්නේ. ඉතුරු නැතුව අහෝසි වෙන්න ඕන. ඉතුරු නැතුව අහෝසි වෙන්න ඕන. සායනාංශයේ දේශනයක් අහලා ඉවරනාට පස්සේ මොනවද කිව්වේ කියලාවත් තේරෙන්නේ නැතුව එළියට බහලා යන්නේ. ඒකට හේතුව ඒ සියලු වචන එකකින් එකක් කැපිලා තියෙන නිසා. හිතේ සැහැල්ලු විතරයි අරන් යන්නේ. තේරුමක් අරන් යන්නේ නැහැ. ලොකු බණක් අරන් යන්නේ නැහැ ඇත්ත එළියට බහලා. එක වචනයක් තව වචනයකින් කැපිලා දේශනා වෙන්නේ. හොඳට බලන එක වචනයක් ගැන මුල් කරගෙන මේ හිතනකොට පිනුතට මතක් වෙන ස්වාමීන් වහන්සේ මීට වඩා ප්‍රතිවිරුද්ධ පැත්තකින් මේ ගැන පෙන්නපු අවස්ථාවක්. එතකොට මේක එකකින් කැපෙනවා. එවිට අපිට කොයිම වෙලාවකවත් දිට්ඨි උපාදානයක් කරන්න, සංඥා උපාදානයක් කරන්න, සංකාර උපාදානයක් කරන අවකාශයක් ලැබෙන්නේ. අන්න එකකින් එක කැපෙනවා. ආන්න ඒ නිසා අපි ඒ කාලේ නිරෝධ මාර්ගයේ ඉන්න කාලයක් බවට පත් වෙනවා. නිරෝධ මාර්ගයේ ප්‍රගුණ කරන කාලයක් බවට පත් වෙනවා. නමුත් ගිහි ජීවිතයේදී අපිට අරමුණක් අහවහම එකකින් එකක් කැපෙන්නේ නැහනේ. ඒකක් අල්ලා ගත්තාම ඒකම හිතනවා, ඒකෙම ඇලෙනවා, ඒකටම පෝර දානවා. එතකොට එකකින් එකක් කැපෙන්නේ නැහැ. සංසිඳීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ.
අභිනික්කමනේ කියන එක සිද්ධ වෙන්නේ නැහැ. උපාදානය කියන එක සිද්ධ වෙන්නේ ගෘහස්ත ජීවිතේ. බලන්න හොඳට හාමුදුරු මොකද්ද දෘෂ්ටි, හාමුදුරගේ මොකද්ද සංකල්පය කියලා හොඳට බලන්න. අහුවෙන්නේ ආන්න ඒකම තමයි බුදුනේ සම්මා දිට්ඨිය. ආන්න ඒකම තමයි ආර්ය දර්ශනයේ මාර්ගය. ඒ අහුවෙන්නේ නැති එකම තමයි අපි ප්‍රගුණ කරන්න ඕන. අහුවෙනේම දැන් ඇති. හොඳින් ගැඹුරින් හිතුවොත් පින්නතුන්ට එක මොහොතක මේ අවබෝධය සම්පූර්ණයෙන් පහළ වෙලා සම්පූර්ණයෙන් තමන්ගෙන් ඉවත් වෙලා යනවා. ඒ කියන්නේ මායයාට මේකේ නවාතැන් දෙන්න, මමත්වයට මේකේ නවාතැන් දෙන්න අවකාශය සලසා නැති වුණාට පස්සේ ආ යනවා. ඒ කියන්නේ මේ මමත්වයේ කාමරේ අපි මෙට්ට කොට්ට ඇඳන් ඔක්කොම ඉවත් කරලා තියෙනවා. ඒක මායයට වාසය කරන්න බෑ. එහෙමනම් මායයට වාසය කරන ගේ හදන්නෙත් ඔබ, ඒ ගේ කඩන්නෙත් ඔබ. තමන්ටම ලොකු උනන්දුවක් කොමනාවක් තිබුණොත් මේ ආරි මාර්ගයේ යවනව මිස අපිට පින්නතුනේ ඔබේ හදවත ඇතුළට බැහැලා මේ හිතනවා කියන එක ඇති කරන්න බෑනේ. ඒක ඔබේ අවශ්‍යතාවය මත තියෙන ස්වාධීනත්වයද. අතක් නම් මෙහෙම උස්සලා දෙන්න පුළුවන්, පාත් කරලා දෙන්න පුළුවන්. හිතක් එහෙම බෑනේ. ඒක ඔබගේම තියෙන ස්වාධීනත්වයේ මත ගොඩනැගෙන දෙයක්. ඉතින් අපි මඟ පෙන්වන්න බවටපත් වෙනවා. ඒ මඟ යනවා සමහර අය. සමහර අය විවේචනය කරනවා. සමහර අය නිඳා කරනවා. සමහර අය අපහාස කරනවා. සමහර අය ඇහුන්නේ නැහැ උන්හා වගේ ඉන්නවා. සමහර අය පස්සේ පුළුවන් කියලා හිතනවා. ඕනික නිවන් දකින්න හේතු සම්පත් වැඩිච්ච පිරිස විතරක් මේ මඟ ඇවිල්ලා මේක අවබෝධ කරගන්නවා. දේශනා ටික ඔක්කොම හකුලවා ගත්තා නම් ඔබට අවබෝධය පිළිබඳවත්, ඒ අවබෝධය ඇතිවීම පිළිබඳවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි හකුලවා හිතන්න ශක්තිය තියෙන්න ඕන. ඔබට හැකියාව තියෙනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේගේ මෙතෙක් දේශනා මං මේ දක්වා අහපු ටික එක කැටියට හකුලවා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි නුවණ කියන්නේ. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. හකුලවලා බලන්න මොනවද තියෙන්නේ කියලා. පින්නතුන මෙන්න මේ දහම් ගැටපදේ තේරෙනවද කියලා බලන්න. නිර්වාණයේ දිගපළල කිය හැකි ක්‍රමයක් ඇත. ඒ ක්‍රමය නම් බිඳුවේ සිට 1 2 3 4 5 6 7 8 9 යන ඉලක්කන්
10යි බිඳුවත් එක්ක. මේ ඉලක්කම් 10 ඇර භාවිතයකින් අපිට පුළුවන් නිර්වාණය දිගපළල ගණනය කරන්න. මොකද මේ කතන්දරේ තේරුම මොකද්ද? මේ කතන්දරේ තේරුම මේ ඉලක්කම් 10න් හැර දුරුව නිර්වාණය ගණනය කරන්න පුළුවන්. ඕන ගානක් හදන්නේ මේ ඉලක්කම් 10 භාවිතා කරමින්. ඒ වගේම ඕනම දෘෂ්ටියක් හදන්නේ මමත්වය භාවිතා කරමින්. ඒ මමත්වය කියලා කියතොත් මේ පහ භාවිතා කරමින්. මමත්වයේ තියෙන්නේ පහ. ඒ මොන පහද? රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය. ඔබට මේ මොහොතේ මා කියන දේ ශ්‍රවණය වෙන්නේ නැහැ මේ පහ ඇරියොත්. මා මෙතන ධ්වනියක් ඇති කරනකොට මේකේ ඔබ ඇති කරගත්ත සංඥාවක් නේ අවදි කරන්නේ. එහෙම සංඥා අවදි වෙන බව දන්න නිසා තමයි මං අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නැත්තේ ධර්ම දේශනා කරනකොට විතරයි. තේරෙනවා? මොකද මං දන්නවා මේ සංඥා අවදි වෙනවා කියලා. වෙන වෙලාවක කිව්වට කවන්නේ අනිත් වෙලාව. අනිත් වෙලාවට කියන්නේ එවැනි වචනයක අවදියක් ඒ පුජ්‍යලය තුළ ඇති කරන්න ඕන කියලා හිතුනොත් ඒ වචනේ මම භාවිතා කරනවා. මම ඔබ සමහරලාට රියදුරන්ට කරනවා. රියදුරාට නිින්ද යනවනේ, නිින්ද එන වෙලාවල් තියෙනවනේ. ඉතින් මම ටික වෙලාවක් ගියම මු තරහා ගස්සනවා. ඒ රාතු හිතෙන් මට බැන බැන අවදී යනවා. හරිම සරලයි, හරිම සරලයි. සංඥා මතින් කරන දෙයක් මනුෂ්‍යයා තුළ කරන්න පුළුවන් වුණාට මේ සංඥාව ඉක්මවන දෙයක් තමා විසින්ම තමයි කරගන්නවා. තමන්ට ආත්ම සෙනෙහය තියෙනවා නම් ආත්ම අවබෝධය නැත්තම් මේක අතහැරලා දාලා යන්නේ. මේක මම දකින්නේ මෙච්චරයි. කවුරු හරි රත්තරන් කියලා පැටවුවා ලොකු පෙට්ටියක් ඔළුව උඩ. මිනිස්සයා හරි අභිමාණයෙන් බොහොම පරිස්සමෙන් අරන් යනවා. තේරුණාද? කවුරු හරි මගේ ඉන්න ගමන් කියනවා ඇයි ඔබ බොහොම පරිස්සමෙන් අරන් යන්නේ? කියන්නේ මේක අරන් යනවා නෑ. ඔබ රැවටීමකින් ඔක කිසි දෙයක් නෑ. ඔක අරන් යන ඔක හිස් දෙයක් තියෙන්නේ. ඔක නිකන් ගඩොල් කැට වගේ අපිට තියෙන මේ සංඥාවක් තමයි මේ රත්තරන් පෙට්ටිය වගේ අරගෙන යන්නේ. සංඥාවේ තමයි ඒක තියෙන්න ඕන. සංඥාවේ තියෙනකොට තමයි ඒක තමන්
පෝසත් දුප්පත් උගත් නූගත් කියලා හැඟෙන්නේ. කවුද මේ ලෝකේ උගත්? කවුද මේ ලෝකේ නූගත්? මහා මහාචාර්යවරු ඉන්නෝ පොත් පුස්තකාල පිටින් කියවලා තියෙන්නේ. ගෙදර බල්බ් එක ගැහුණාම මාරු කරගන්න කවුරු එකෙක් ඉන්න ගන්න ඕන වැඩක් තියෙනවද? නෝන ගෙදරින් එහාට පොඩ්ඩක් ලෙඩ වෙලා හරි පිළිතාලි ගියොත් එහෙම මහාචාර්යතුමා කඩේට යන රුපියල් 100ක් කර කට්ටයක් අරන් එන්න මිනිහට මොකක් හදා ගන්න බෑ, කන්න බෑ. ඉතින් මොකටද මේ ආචාරකම? ගේ අතු ගා ගන්න බැරි නෑ, තියෙන රෙද්දක් පෙරෙද්දක් හොද ගන්න බැරි නෑ. මේ ලෝකෙම තියෙන දේවල් ඔළුව රැලි ගහගෙන කතා කරාම ඇති වෙලී මොකද්ද? ඒ මනුස්සයට අනේ වන්දා. ඒ බුද්ධිය තුළ තමාට නිවීමකුත් නැත්තම් නිකම්ම නිකම් කයිවාරුවක් විතරයි. ඒ මහා උගත්තු කියන්නේ මහා කයිවාරුකාරයෝ. ලෝක දාර්ශනිකයෝ ලෝකේ තියෙන ලට්ටපට්ට ඔක්කොම ඔළුවේ දාලා නැහැ, ඔළුවේ දාගන්න නැහැ, දාගන්නෙත් නැහැ. ඔවුන් මේ මොහොතේ පවතින දේ මේ මොහොතේ දකිමින් ජීවත් වෙනවා. ප්‍රායෝගිකත්වය තුළ ප්‍රායෝගික අවශ්‍යතා තුළ ජීවත් වෙනවා. සම්ප්‍රදායක ඉගැන්වීම් පස්සේ ගියේ නැති මිනිස්සු ගොඩක් අය මේ දියුණු වෙලා තියෙන්නේ කොහොමද? සම්ප්‍රදායක ඉගැන්වීම් පස්සේ යන මිනිස්සු උගන්නන දේවල් ඉගෙන ගන්නවා. ඒකනේ වෙන්නේ නේ විශ්වවිද්‍යාලවල ගියා උගන්නන දේවල් ඉගෙන ගන්නවා. හැබැයි සම්ප්‍රදායික පැත්තක යන්නේ නැතුව ඉගෙන ගන්න කෙනා එයාට අවශ්‍ය දේ එයා ඉගෙන ගන්නවා. ඔන්න ඔකයි වෙනස. උගන්නන දේවල් ඉගෙන ගන්න එකයි අවශ්‍ය දේ ඉගෙන ගන්න එකයි කියන්නේ දෙකක්. ඒ නිසා අවශ්‍ය දේ ඉගෙනගෙන ඉස්සරහට යන කෙනා බොහොම ඉක්මනින් ජයග්‍රහණය කරනවා. උගන්නන දේවල් ඉගෙන ගත්ත කට්ටිය මේ රසාවක් ඉල්ලලා උද්යෝෂණය කරගෙන ඉන්නවා. එතකොට නිවනටත් එහෙමයි. ධර්මයේ කියලා උගන්නන දේවල් ඉගෙන ගන්නවද? ඔබට අවශ්‍ය දේ ඔබ ඉගෙන ගන්නවද? ඔබත් මේ ඔක්කොම බණ කයිවාරු නෙමේ අහන්න ඕන. ඔබ ඉලක්ක කරගන්න ඔබේ ප්‍රශ්නය. ඔබේ ප්‍රශ්නෙට උත්තරේ මේ දේශනාවෙන් හම්බ වෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් කෙලින්ම ප්‍රශ්නේ යොමු කරලා උත්තරයක් ලබා ගන්න. හැබැයි ඒ ප්‍රශ්නට ලැබෙන උත්තරේ හිමාල පර්වතේ වගේ බර වුණත් ඒක දරන්න පුළුවන් හයිය ඔබ ළඟ තියාගන්න ඕන. තේරෙනා නේද? ඒ මාර්ගයේ මොනතරම් දුෂ්කර කටුක මාර්ගයක් වුණත් ඒ මාර්ගයේ ගමන් කිරීමේ වෙර වීරිය ශක්තිය ඔබ ළඟ තියෙන්න ඕන. නැත්නම් ඉතින් උත්තරේ හම්බ වෙනවා. තෑග හම්බ වුණාම තෑග ගෙනියන්න එකක් නැහැ. මග දාලා යන්න වෙයි. එනිසා හැවතිස්සේ මේකේ තියෙන වේට් එකේක තියෙන බර දරා ගන්න පුළුවන් ශක්තියත් එක්ක ප්‍රශ්න අහන්නත් ඕන. ප්‍රශ්න නම් අහන උත්තරේ බලපත්‍ර වැඩි. ඊට පස්සේ මොකද දන්නේ? ඕ ප්‍රශ්න නම් ඇහුවා ලොකු උත්තරයක් නම් දුන්නා මට තේරුන්නේ නැහැ. තේරුන්නේ නැහැ කියන්නේ ගෙනියන්න බෑ යාට. උත්තරේ දරා ගන්න බෑ. එහෙම නෙමෙයි ඒ කාලේ බුදුවරුන්ගේ ප්‍රශ්න අහන්නේ. දරා ගන්න ශක්තිය ඇතුව අහන්නේ. අභියෝගයකට අඩියක් තියන්න ඕන ඒක දරා ගන්න බලාගෙන ගඟට බහින්න ඕන පීනන්න හැකියාව ඇතුව. නැත්නම් මොකද? බේරගන්නෝ කියලා කෑ ගන්නෑ වෙන්නේ. ඕවට තමයි ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේවා තුළ පීනන්න පුළුවන් හැකියාව තියෙන ශක්්‍යතාවය, කුසලතාවය. එවනම් හැම දෙනාට සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.